Order, please. Yeah, but is he here? පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රාජ්‍ය උදේම් සම්බන්ධන් මැතිතුමාගේ ප්‍රකාශය.
Honorable Mr. Deputy Speaker, I seek your indulgence to make a statement pertaining to the post of the Leader of the Opposition in the current Parliament. The Speaker recognized me as a Leader of the Opposition, being the Leader of the Ilangai Tamilarathu Katchi, the second largest party in opposition in the Sri Lankan Parliament, in September 2015, when Parliament was convened after the general elections in 2015. After questions were raised in Parliament by some of the opposition members, the Speaker once again recognized me as a leader of the opposition, as a leader of the Ilangai Tamilarathu Katchi, the second largest party in Parliament, in August 2018. In the course of the order the Speaker made, he stated that that was the final decision. Yesterday, on the 18th of December 2018, the Speaker made an announcement in Parliament that he recognized Honorable Mahinda Rajapaksa as a leader of the opposition, consequent to a request made by the United People's Freedom Alliance that he be appointed as the leader of the opposition. The Speaker made the said announcement without removing me from the post of the Leader of the Opposition, to which position he himself had appointed me twice over, and consequently it would seem that there are two persons now holding the position of the Leader of the Opposition in the current Parliament. The question arises as to whether the Speaker lacked the conviction to remove me from the post of Leader of the Opposition. That the United People's Freedom Alliance had many more seats in Parliament than the ITAK has ever been questioned. I was recognized as the Leader of the Opposition, consequent to your accepting me as the Parliamentary Group Leader of the ITAK, the second largest party in Parliament. That was for the reason that a section of the UPFA including His Excellency President Maithripala Sirisena, the leader of the UPFA and the Sri Lanka Freedom Party, were part and parcel of the government. President Maithripala Sirisena is the head of state, head of the executive and of the government, member of the cabinet of ministers, holding several portfolios, and head of the cabinet of ministers. Several other members of parliament, elected to parliament on the ticket of the UPFA, held positions in cabinet. All of them were collectively answerable to parliament. In this situation, it would have been incongruous for a member of the UPFA to be the leader of the opposition. It is in this context that, in keeping with parliamentary practice and convention, as recognized the world over, the second largest party in opposition in parliament has been able to have its parliamentary leader recognized as the leader of the opposition. And it was for this very reason that the Speaker recognized me twice over as the leader of the opposition. From the 26th of October 2018, certain events have occurred in this country pertaining to the Prime Minister, the Cabinet of Ministers, the Government and Parliament. Some finality had been arrived at in regard to these issues in keeping with our Constitution, the rule of law and democratic values through judgments delivered by a judiciary at the highest level. It is in this background that the Speaker has made the ruling referred to above pertaining to the Office of the Leader of the Opposition. In keeping with the judicial verdict, a Prime Minister was sworn in on Sunday, 16 December. The Cabinet of Ministers has not yet been constituted and the government has not yet been formed. Three members of Parliament elected on the ticket of the UPFA crossed the floor and occupied seats on the benches of the government on the 18th of December. In these circumstances, when a government has not yet been fully constituted, I submit that there was no need for another person to be recognized as the Leader of the Opposition in haste. Doing so without removing the functioning Leader of the Opposition has further complicated the issue. It is further alleged that the Member of Parliament, whom you have recognized as the Leader of the Opposition, has ceased to be a member of the recognized political party, UPFA or SLFP, on whose nomination paper his name appeared at the time of becoming such Member of Parliament, and a seat, and that his seat had consequently become vacant since 1 month had expired from the date of his ceasing to be a member of such a recognized political party. You would observe, sir, that a person recognized by the Speaker as the Leader of the Opposition does not even hold the position of a Member of Parliament as at the date of such recognition. This would again suggest that your decision has been taken in haste and your decision is in violation of our Constitution. The events that I have outlined above tend to raise the question as to whether Sri Lanka is moving towards becoming a failed state which does not recognize the supremacy of its constitution, the primary law. Sri Lankan citizens who wish to live in an undivided, indivisible Sri Lanka in unity and harmony view this as an act of majoritarianism, which has been the primary cause of the pathetic state to which the country has been brought today. This emphasizes the urgent and utmost importance of framing a new constitution that would enable all people, including the Tamil and Tamil-speaking people, to live with self-respect and dignity. I urge that early corrective action in the interest of the country as a whole be taken to preserve the sanctity of our Constitution, the primary law, and that such a step is urgently needed. Thank you, Mr. Deputy Speaker.
Deputy Speaker. Honourable Member, I will bring the statement to the attention of the Honourable Speaker. Yes, Honourable Subandhiran.
Mr. Deputy Speaker. Just on the same issue, I want to table in the House connected to this matter three newspaper reports dated 12th November, The Island, The Ceylon Today, and The Divena, all of which have the report and pictures of Honourable Mahinda Rajapaksa taking membership of the Sri Lanka Pothujana Party on the 11th of November 2018, 2 days after the purported dissolution of Parliament. Obviously, until the President purportedly dissolved Parliament, this was not done because they knew they would lose their parliamentary seats. So after the purported dissolution, the very next day, they ceased to be members of SLFP and consequently the UPFA, and had taken membership in SLPP. And I'm tabling those newspaper reports. We will be moving for the appointment of a select committee to inquire and report on this to Parliament. Thank you.
Yeah, accepted. Garu Susil Premjanta Mandatuma.
Garu Niyojya Kathanayakathumani, Garu Vipakshanayakathumage, Adadina Karnalada Prakashe, Ektanaka Sandahanu Karnak Sambandhin Saha, Eta Sambandhavin Garu Sumandiran Mantituma Visin, Mema Garu Sabhave Mohotakata Pera, Puvatpat Varta Tunak, Udiripat Karamin, Karnalada Prakashe Pilibandhava Mata Keti, Karunu Pahalikirimak Karanna Avashyayi. මේ කාරණේදී විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනේ ඊයේ දිනේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වගන්තියේ උපුටා දක්වමින් සඳහන් කළා එහි 13 වෙනි වගන්තිය අයන්න ප්‍රකාරව යම්කිසි මන්ත්‍රීවරයෙක්ගේ දුරෙන් ඉවත්වීම සම්බන්ධයෙන් කරු නියෝජ්‍ය කතානායකතුමනි අමිතම පැහැදිලිව කියන්න ඕනේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවස්ථා තුනක සඳහන් වෙනවා මන්ත්‍රීවරයෙක්ගේ දුරය අහිමි වීම සම්බන්ධයෙන් එකක් තමයි 66 වගන්තිය යටතේ තිබෙන නුසුසුකම් අනුව මන්ත්‍රීවරයෙක්ගේ දුරය අහෝසි වෙන්න පුළුවන් ඊළඟ එක 91 ඊ වගන්තිය තිනවා 91 යන්න වගන්තිය දැන්ට අභියාචන අධිකරණයේ පෙස්සමක් ගොනු වෙලා තිනවා කෝරොන්ටෝ නියෝගයක් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මම ඒක මෙතන සඳහන් කරන්නේ නැහැ අවශ්‍ය වෙලාවෙදී සඳහන් කරන්නම් හැබැයි ඓතිහාසික අවස්ථාවකදී නඩු තීන්දුව මං ගාව තිනවා රාජිත සේනාරත්න ඉදිරිව ඩිලාන් පෙර නඩු තීන්දුවේදී අභියාචනාධිකරණයේ විසින් ඒ 91 ඊ වගන්ති යටතේ මන්ත්‍රීවරයෙක්ගේ පාර්ලිමේන්තු දුරය අහෝසි කළා ඒ ඇරුණහම දැන් ඊයේ සඳහන් කළා 99.13 උයන් දැන් මෙහි සඳහන් වෙන්නේ යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඔහු එසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අවස්ථාවේදී ඔහුගේ නම ඇතුළත් වූයේ යම් පිළිගත් දේශපාලන පක්ෂයක ස්වාධීන කණ්ඩායමක වරහන් ඇතුලේ මෙහි මින්මතු අදාළ නාම යෝජනා පත්‍රය යනුවෙන් සඳහන් කර ලබන නාම යෝජනා පත්‍රයේද ඒ දේශපාලන පක්ෂයේ හෝ කණ්ඩායමේ හෝ සාමාජිකයෙකු සිටීම ඉල්ලා ස්වීමෙන් 1 2 පහ කිරීමෙන් හෝ අන්සත් අන් හේතුවක් නිසා හෝ නතර වූ අවස්ථාවක ඔහු විසින් සාමාන්‍ය සිටීම නතර වූ දිනසට 1 මාසයක් කාල සීමාවක් ඉකුත් වීට ඔහුගේ අසුන හිස්වන්නේය එසේ වුවද ඉංග්‍රීසියෙන් නම් ප්‍රොවයිඩඩ් මේ කාර්යයට 71 අර තිබුණ කාරණේ තිබුණ ප්‍රොවයිසෝ එක වගේ දැන් පළවෙනි කාරණය මහින්ද රාජපක්ෂ ගරු දැන්ට නම් කර තිබෙන විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට එතුමා මේ පාර්ලිමේන්තුවට පත්තු එක්සත් ජනතා නිදහස් සංධානය කීන දේශපාලන සංධානයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා ස්වීමක් සිදු වෙලා නැහැ. හෝ පහකිරීමක් කළ නැහැ. පහකිරීමක් කර බවට ගරු කතානායකතුමාට හෝ සෙක්‍රටරි ජෙනරාල්ට මහලේකම්තුමාට සංධානයේ ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම් දීමක් කළා නැහැ. දැන් මේක දින අන් හේතුව කියලා කියන්නේ මේ ව්‍යවස්ථාවේ 81 වගන්ති අර්ථේ යම්කිසි මන්ත්‍රීවරයෙකුට තේරීම් කාරක ස්වභාව පත් කළා හිටන් ප්‍රජා අශක්මුතාවයට පත් කිරීම. එතෙන්දී අවුරුදු 7කට තහනම් කරන පුළුවන් ඕ පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන පුළුවන් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් ගන්න 3 දෙක. මේ කියන අවස්ථා තුන හැර මන්ත්‍රීවරයෙක්ගේ දුරය පාර්ලිමේන්තුවෙන් අහෝසි වෙන්නේ නැහැ. මන්ත්‍රීවරයා පත් කළා තින්නේ මේ පාර්ලිමේන්තුවෙන් නෙවෙයි. ඒ එක් එක් දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දයෙන් එදා නියෝජනය කරපු දේශපාලන පක්ෂය නියෝජනය කරන්නේ. සම්පූර්ණ අයිතිය තිබෙන්නේ ඒ ජනතාව ඡන්දෙ දුන්නේ මනාප ප්‍රකාශ කිරීමට මත්තෙන් දේශපාලන පක්ෂයට. ඒ දේශපාලන පක්ෂයේ ලේකම්වරයා විසින් දැන්වීමකින් තොරව මන්ත්‍රීවරයාගේ දුරය හවුසි වෙන්නේ නැහැ. මේක යටතේ එසේ වුවද කියලා තිබුණත් ඊළඟට තියෙනවා පාර්ලිමේන්තු අන්තර්ජාතික පක්ෂයෙන් පහකරුන් ලැබුව අවස්ථාවක. ඒ මන්ත්‍රීවරයාට පුළුවන් මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කළා ඒකේ තීන්දුවක් දෙන්න පුළුවන්. ඒ අනුව තමයි ඉදිරි ක්‍රියාමාර්ගය 66 වගන්ති අර්ථය ගන්න පුළුවන් වෙන්නේ ව්‍යවස්ථාව යටතේ. ඒ වගේම ඊළඟ කාරණේ මත උනා තේරීම් කාරක ස්වභාවපත් කිරීම. කරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාම පැහැදිලිව මම කියනවා මේ ව්‍යවස්ථාවේ 161 වගන්තිය, එහෙම නැත්නම් අන්තර්කාලීන විධිවිධාන ඉන්ටරීම් ප්‍රොවිෂන්ස් කියන කොටස ඉතා පැහැදිලිව තිනවා. 161 ඈ යන්න දෙක, මේක යටතේ තේරීම්කාර විශේෂ තේරීම්කාරක ස්වභාවක් 1982 ජනවාරි 22 එදා පාර්ලිමේන්තුවේ හිටපු කතානායකතුමා විසින්, එදා පාර්ලිමේන්තුවේ හිටපු ගරු ලලිත් ඇත්මොන්ලි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රීවරු පහකට නොවැඩි සංඛ්‍යාවකින් කාරක සභාව පත් කළා. මොකද එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළා යයි දැනුම් දීලා තිබිච්ච පාර්ලිමේන්තුවේ ලේකම්ට මෛත්‍රීපාල සේනානායක මැතිතුමන්, අනුර බණ්ඩාරනායක මැතිතුමන්, හලිම් මිශාක් මැතිතුමන් සහ ආර්.පී. විජේසිරි මැතිතුමන්, මේ 4 දෙනාගේ ඉවත් වීම සම්බන්ධයෙන් විශේෂ කාරක ස්වභාවක් කතානායකතුමා පත් කළා 161 ඈ යන්න දෙක යටතේ. හැබැයි ඒක පත් කරන්න පුළුවන් උනේ ජාතික රාජ්‍ය සභාව පාර්ලිමේන්තු බවට පරිවර්තනය වුණ 78 ව්‍යවස්ථාව නිසා. ඒ නිසා තමයි අන්තර්කාලීන විධිවිධානයක් හැට තියෙන්නේ. ඒ බලය දැන් තින කතානායකතුමාට මේ ව්‍යවස්ථාවේ නැහැ. ඒ වගේම මේ අවසාන වශයෙන් කෙටුම්පත් කරලා තිබෙන මේ ස්ථාවර නියෝග, දැන් ක්‍රියාත්මක වන ස්ථාවර නියෝගය ඉතා පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුව ස්ථාවර නියෝග හදාගන්න ඕනේ. මේ අයට තමයි මේ ස්ථාවර නියෝගය හදලා තියෙන්නේ. මම මගේ දේශ මමගේ සබ්මිෂන් එක කළා ඉවර කරන ඉඩ දෙන්න. ඔබතුමන්ලට පුළුවන්, ඔබතුමන්ලට ඕනම දේ කරුණු දක්වන්න පුළුවන්. මගේ අවස්ථාව
මම ඔබතුමා කරුණු ඉදිරිපත් කරන කරුණු දක්වන්න. කරුණු දක්වන්න.
ඊට පස්සේ මම මේ ව්‍යවස්ථාව නිසා ස්ථාවර නියෝගයට කරුණු පෙන්වුවේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු කතානායකතුමා ඊයේ දිනේදී සංධානයේ ලේකම්වරයා විසින් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම් කළා, යෝජනා කළ ලැබුවා සංධානයේ කණ්ඩායම් තීන්දුව අනුව එතුමාගේ නම ඉදිරිපත් කරනවායි කියලා කතානායක විපක්ෂ නායක ධූරයේ සඳහා. ඒතර එයින්ම පැහැදිලි වෙනවා, ඒ ලිපියෙන්ම පැහැදිලි වෙනවා සංධානයේ ලේකම් අස්සම් කරපු ලිපියෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්සත් ජනතා නිදහස් සංධානය අදටත් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් බව. ඒ නිසා ඉතා කතානායකතුමා ඉතා නිවැරදිව එතුමාගේ තීන්දුව ප්‍රකාශයට පත් කළා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව මේ ව්‍යවස්ථාවේ කොතනකවත් පාර්ලිමේන්තු විපක්ෂ නායකවරයෙක් ගැන කියවෙන්නේ නැහැ. මේ ස්ථාවර නියෝග වල කොතනකවත් කියවෙන්නේ නැහැ. එහෙමනම් විපක්ෂ නායකවරයා තේරීම සම්බන්ධයෙන් අධිකරණයට යෑමේ හැකියාවකුත් එතන නැහැ. ඒ වගේම ස්ථාවර නියෝගයට බැහැ නිසා මගේ සබ්මිෂන් එක තමයි, මගේ කරුණු දැක්වීම තමයි ඊයේ ඉදිරිපත් කරපු කරුණුත් අද ඉදිරිපත් කරුණුත් ව්‍යවස්ථාවට එකඟත් නැහැ, ස්ථාවර නියෝගයට එකඟත් නැහැ. කතානායකතුමා ප්‍රකාශයට පත් කළ ඉවරයි විපක්ෂ නායකවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා බව. කිසිදු මන්ත්‍රීවරයෙක්ගේ දුරේ පිළිබඳ ප්‍රශ්නයක් පත්වෙන්නේ නැහැ එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන. මොකද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වයේ ගත්ත බවට කිසිදු සාක්ෂියක් නැහැ පුවත්පත් වාර්තාවක් හැර. ඒ වගේම එසේ කරන කොටකින් ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව වෙනත් පක්ෂයක වෙනත් සංධානයක සමාජිකත්වයේ ගත්තු පමණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ අහෝසි වන්නේ නැහැ. අහෝසි වෙනව නම් ඒක කරන්න පුළුවන් වෙන්නේ පක්ෂ ව්‍යවස්ථාව අනුව විනය මණ්ඩලයක් පත් කළා, විනය මණ්ඩලයේ ඉස්සරහා කරුණු ඉදිරිපත් කළා, චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළා. ඒ ඉවත් කිරීම එසේ කරපු බවට මධ්‍යමගර ස්වභාවයේ තීන්දුවක් අරගෙන ඒක පාර්ලිමේන්තු මහලේකම්ට දැන්වීමෙන් පමණයි.
හරි, බොහොම ස්තුතියි. ගරු සභානායකතුමාගේ
කාරණේ එච්චරයි.
ඔබතුමා සභානායකතුමාට පස්සේ
ඔබ බලවස්සෝ. ඒක කාරණේකතුමනේ මම මෙතුවාගේ සුසිල් ප්‍රේමජාත මෙතුවාගේ ප්‍රශ්නයක් අහන්න කැමති. සුසිල්
සභානායකතුමා.
නෑ මම සුසිල් බන්දිතුමාගේ අහන්න කැමති. ට්විටර් account වල තිබුණා එක්සත් ජනතා නිදහස් සංධානයේ අයත් 50 පෝට්ටුවේ සමාජිකත්වයේ ගත්තද කියලා මං අහන්න කැමති. ඔබතුමා පෝට්ටුවේ සමාජිකත්වයේ ගත්තද? ඔබතුමා ගත්තේ නැහැ. එතන 50ක් ගත්තේ මහින්ද රාජපක්ෂ ගත්තේ නැද්ද?
පාක්ෂිකව රවට්ටන
නාමල් රාජපක්ෂ ගත්තේ නැද්ද?
පාක්ෂිකව රවට්ටුවේ මොකටද?
ඒ ගරු නියෝජ්‍ය කතා කරන තුරු ට්විටර් account වල 50 කරන් දිනවා පොහොත්තු සමාජිකත්වයේ.
හරි, බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ආශන රාජකාරණ මන්ත්‍රීව මොකද ඔබතුමාගේ point of order එක?
යොජ්ජ කතානායකතුමනි. මම විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන මහජන නියෝජිතයෙක් හැටියට ගරු මන්ත්‍රීමාගේ අවස්ථාව
order please. ගරු ආශන රාජකාරණ මන්ත්‍රීව point of order එක.
මම මේ ශ්‍රී ලංකා FT මේ දැන් MR takes SLPP membership.
ඒක point of order ගන්න මේ. ආශන රාජකාරණ චමෙන්ද චන්ද විරක්කොඩි මන්ත්‍රීතුමා.
Deputy Speaker, it's so unfortunate to hear from a very senior member of parliament, Mr. Sambandan, that there are two leaders of opposition in this parliament. And also to hear that this country is becoming a failed state. The government should take the responsibility.
He has not raised a point of order. He wanted to make a statement.
Point of order. Let me explain. My position, I was also one time deputy speaker. There is a practice and precedence in this parliament. I was told that since the president, Maithripala Sirisena, is the leader of UPFA, that another member of UPFA cannot hold the position of leader of the opposition. You may recollect, Honorable Sambandan, you may very well recollect the fact that during 2001 to 2004, during the presidency of Her Excellency Chandrika Bandaranaike Kumaratunga,
Garu Mantrituma,
Mahinda Rajapakse, was the president.
What is the point of order, Garu Marikar Mantuma?
Can I continue my
point of order? Order, please. Point of order.
Point of order, Tamai Nioja Katanaka Tumani, Api Tumata Kienawa, Welcome Mahatta and Hagan Itapasa Katakaran Hila.
This is. Don't behave like a jack in a box. Mr. Speaker, Mr. Deputy Speaker, during in that parliament, when Honorable Mahinda Rajapaksa was the leader of the opposition, current Prime Minister Ranil Wickremesinghe was the Prime Minister. And if you may recollect, in 2015 parliament, from January 8th to August 15th, Maithripala Sirisena, who was the leader of UPFA, was the president, and Nimal Siripala Silva, member of UPFA, was the leader of the opposition. And the fact that he held ministries was another issue. Minister, Honorable His Excellency Maithripala Sirisena, held a few portfolios in that instance as well.
I can't give you any more time. Please make it short.
I will. Mr. Speaker, Deputy Speaker, the fact that Honorable Mahinda Rajapaksa has obtained membership of SLPP, he denies it. General Secretary of UPFA, as the authority, in writing, informs your Speaker to appoint Mahinda Rajapaksa, who is the leader of the parliamentary group of UPFA, as the leader of the opposition. What more is expected? Parliament is not there to arbitrate into or inquire into internal issues of UPFA or any other political party. It's so unfortunate that you're attempting to convert this parliament which is funded by the people, of people's money into a limited center for inquiry of SLFP and the UPFA.
Right, thank you. I will not allow any more. I can't allow a debate on this, please. I will not allow any debates because only party leaders are allowed to make statements, not anybody else. ඔබතුමාට චන්දිම වීරකොඩි මන්ත්‍රීතුමා ඔබතුමාට අවස්ථාව දුන්න කතා කරන්න උදේ ගමන්පිල මන්ත්‍රීතුමා ඔබතුමා කාන්නේ කියන්නේ පොයින්ට් බෝඩ් එක මොකද්ද
නායකතුමනි
පොයින්ට් බෝඩ් එක මොකද්ද
ප්‍රශ්න දෙකක් මතු කරනවා
පළවෙනි ප්‍රශ්නේ තමයි පොයින්ට් බෝඩ් එක දී ඊට පස්සේ ඔබතුමාට අවස්ථාව දෙන්නම්
නියෝජ කතානායකතුමනි ඔබතුමාට මම අමතන්නේ ඊයේ කතානායකතුමා මේ විපක්ෂ නායක ධූරයේ පිළිබඳ දෙපාර්ශ්වයෙන් මතු කරපු කරුණු වලට ඇහුම්කන් දීලා ඒ පිළිබඳ ලිඛිත සැලකිරීම් කරනව ලෙස පාර්ලිමේන්තුවට උපදෙස් දීලා එතුමාගේ මතය සිකුරාදා පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව දැනුම් ප්‍රකාශ කරා. එවැනි පසුබිමක හිටපු විපක්ෂ නායකතුමාට හෝ සුමන්දිරන් මන්ත්‍රීතුමාට හෝ අවසන් කරන ලද ප්‍රශ්නය යලි විවෘත කරලා මේ සභාවේ
ස්ටේට්මන්ට් එකක් කරන්න අවස්ථාව දුන්නේ එච්චරයි. දැන් මේ ගැන ආපහු දිගින් දිගට විවාද කරන්න අවස්ථාවක් නැහැ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කියන්න. සමා වෙන්න ඔබතුමාට අවස්ථාව දෙන්න බෑ මම.
මීටුවා ඉන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් කොට ඉන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් අපේ සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීතුමාගෙන් සභානායකතුමා විමසුවා එතුමා පොහොට්ටුවේ සමාජිකත්වයේ ගත්තද කියලා. එතුමා නැහැ කියලා කිව්වත් මේ සියලු දෙනාගේ ඡායාරූප තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් මේවා ගන්නවා. ඒ නිසා පාක්ෂිකව රවට්ටන්න එපා කරුණාකරලා.
ආණ්ඩු පක්ෂයේ
පොට්ටුවේ පාක්ෂිකව රවට්ටන්න එපා මේ වැඩේට.
Order please. I can't allow this debate to go on like this. I'm sorry. Yes, Honorable Rao, okay?
Honorable Deputy Speaker. Thank you very much.
I have recognized Honorable Rao Fakim.
Honorable Deputy Speaker, මේ පාර්ලිමේන්තුවේ දිගින් දිගටම ව්‍යාකූල තත්ත්වයන් නැති වීගෙන එනවා. ප්‍රථමයෙන් අපි අග්‍රාමාත්‍යතුමන්ලා දෙන්නෙක් හිටියා. එවෙලෙත් අපිට පාර්ලිමේන්තුවේ සංසුන්ව වාඩි වෙලා ඡන්දෙ දීලා කාටද බහුතරයක් තියෙන්නේ කියලා අපිට සනාථ කරගන්න තිබුණා. ඒකට ඉඩ දුන්නේ නැති කල්ලියක් දැන් විපක්ෂයේ ගිහලා වාඩි වෙලා ඉන්නවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට. දැන් අපි කතානායකතුමත් අපට අද ඊයේ නිවේදනයක් කළා. ඒ නිවේදනයට අභියෝගයක් එල්ල කරමින් දැන් විපක්ෂ නායකවරු දෙන්නෙක් ඉන්න බව අද අපේ ගරු සම්බන්ධන් මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ දීර්ඝතම ඉතිහාසයක් තියෙන මන්ත්‍රීවරේ අද ඒකට අභියෝගයක් ලක් කරා. No, you are not being removed. We, our position is all the same. So let me say this. The issue is now last year, the beginning of the year, Mr. Sambandhan, the beginning of the year, we had Honorable Mahinda Rajapaksa as the former president of this country. This month he became the former Prime Minister once again. And now he has become the former Member of Parliament. That's what has happened. Now, trust me, I know the Honorable Susil Premajayant took a lot of pains to explain Article 99.13 and all that. It is very clear. Your own party, Sri Lanka Freedom Party, once you go and obtain membership for another party, your membership ceases. You see, now that issue
please.
We'll prove.
Order, please.
We'll prove. No, unfortunately. We have no right.
Order, please.
House has a right. The House has a right. Now you
order,
have
please.
Honorable Dinesh Gunawardena also his position in this whole issue. So it's a very, very serious matter. Don't get so emotional and sentimental. Honorable Kehliye Jamukkala, don't get so emotional. It's not an emotional issue.
Order, please.
Why are you getting so upset?
Order.
You see,
Garu, Honorable Rao Fakim, Honorable Rao Fakim, please conclude.
Honorable member, only the famous member sitting next to you was the only sensible member among you. The honorable member sitting next to you, the Kaluta district member, the only sensible member, and you didn't have the magnanimity to listen to him. That is why you are in this position.
Order please.
One of the most popular leaders in this country has been made a political orphan.
Order please. Thank you. Garu Ashu Marasika Mantu Avatumage point of order.
Garu Niyoja Kathanayakathumani Mam me Parliamentuye Sthavara Niyoga 91
Order. Order please.
Mam me Parliamentuye Sthavara Niyoga 91 ee yatate me.
He has raised a point of order. කියන්න
91 ඊයටදී තමයි මේ ප්‍රකාශය කරන්න සූදානම් වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ දිගින් දිගටම උල්ලංඝනය වෙනවා මේ එක දෙයක් තමයි මට මෙතන තව කාරණයක් මතු කරන්න වෙන්නේ අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා පසුදින දිනක ප්‍රකාශ කරලා තිබුණා
මේක
මේ 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 ස්ථාවර මට මේ ස්ථාවර නියෝග යටතේ මම කියන්නේ මම මේක පැහැදිලි කරන්න
කියන්න සාමණේකෝ
මේ ස්ථාවර නියෝග 91 ඊයටදී තියෙන්නේ දැන් මේ ඊයටදී තියෙන කාරණේදී දැන් අධිකරණයේ තියෙන නඩුවක් සම්බන්ධයෙන් මම කතා කරන්නේ. ඒතොර ඒ කාරණාවල්දී මේක දැන් උදාහරණයකට පසුගියදා දවස්වල අගමැතිවරු දෙදෙනෙක් හිටියා මේ පාර්ලිමේන්තුවේ. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා
ඕනර් ප්ලීස්
ශ්‍රී ලංකා අහන්න දෙන්න අපිට මේක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා මෑත කාලයේ ප්‍රකාශ කරා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවට ඒ පක්ෂයෙන් ඇමතිවරු වෙනවා නම් ඒගොල්ලන්ට අත්සන් කරන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ අත්සන් කරන්නේ නැහැ කියලා. එතකොට ඒ වගේම අපිට දැනගන්න ඕන මොකද්ද මේ ඩබල් ස්ටෑන්ඩඩ්
එක? හරි හරි බොහොම ස්තුතියි.
ඒ වගේ
බොහොම ස්තුතියි. අවසන් කරන්න. ප්‍රධාන කටයුතු ආරම්භේ. ප්‍රධාන කටයුතු ආරම්භේ. ප්‍රධාන කටයුතු ආරම්භේ ගරු සභානායකතුමා. ප්‍රධාන කටයුතු ආරම්භේ ගරු සභානායකතුමා. Item number one.
Item number one, sir.
House agrees?
Aye.
Sabhava Kaltabima Garu Parliament Sabhanayakatuma.
Parliament to Sikurada Ude Dhayavate.
Dedash Dhayatiha Dhayatiha Dakwa. Dhayatiha Dakwa.
10:30 Dhayamat.
දස 18යි 12යි 18 වෙනි ඉදිරිපත් කළාද කල්තැබීම යෝජනාව අදාළ විවාදයේ තවදුරටත් පැවැත්වීම ගරු එරාන් වික්‍රමාර්ථ මන්ත්‍රීතුමා
ස්තුති අද අපි ඊයේ ආරම්භ කරපු විවාදය විවස්ථාව පිළිබඳව විවස්ථාව නිවැරදි කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු යෝජනාව ගැන කරුණු දක්වන්නට ලැබුණ අවස්ථාව ගැන මම ස්තුතිවන්ත වෙනවා. 1978 ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමෙත් ඒ වගේම වෙළඳපොළ ලෝකයට හඳුන්වා දීමෙත් අරමුණෙන් එදා රටේ නායකයෝ සත්භාවයෙන් විශ්වාස කළා අපේ විවස්ථාවත් අපි මාරු කළ යුතුයි කියලා ඒකට හරි ගැස්සෙන්න. මේක හරියටම නිවසක් හදනවා වගේ නිවසක් හදනකොට අත්තිවාරම ශක්තිමත්ව දාන්න අවශ්‍යයි අත්තිවාරම ශක්තිමත්ව දාන්න ඕනේ නමුත් මේ 78 විවස්ථාව කල් යත්ම 19 වෙනි වතාවක් සංශෝධනය කරනු ලැබුවා මේක හරියටම තව විදිහකට කිව්වොත් නිවසක් කඩා වැටෙනකොට නිවස කඩා වැටෙන එක හරි ගස්සන්න නොයෙකුත් උපක්‍රම යෙදවීමක් කියලා කියන්නට පුළුවන්. නමුත් මේ 19 වෙනි සංශෝධන ඉදිරිපත් කළත් අපිට අවශ්‍ය වුණ ප්‍රතිඵලය ලැබිලා නැහැ කියලා කියන්න සිදු වෙනවා. එහෙනම් මොකක්ද ඇත්තටම මේකට තියෙන විසඳුම? අපේ නිවස ඇත්තටම ශක්තිමත් කරන්න නම් වහල හදලා වැඩක් නැහැ. අත්තිවාරම මුලින් හදාගන්නට ඕනේ. අපේ අවධානය අපි යොමු කළ යුත්තේ මේ අත්තිවාරම සම්මත කර ගැනීමටයි ඒ ඇවිල්ලා විවස්ථාව. දැන් මේ අපිට දැන් වෙලා තියෙන්නේ මෙහෙමයි ගොඩනැගිල්ලක් හදන්න හදනවා. නමුත් සමහරු එළියේ අනික් අය තෙමි ඉන්නවා ගොඩනැගිල්ල හදාගන්නට බෑ අනාගත પરම්පරාවට ජීවත් වෙන ආකාරයට අපිට හදාගන්නට බෑ. ඒ නිසා අපි 17වෙනි සංශෝධනය කළා වගේ ඉක්මන් කරලා සංශෝධන කරලා හරියන්නේ නැහැ. 18වෙනි සංශෝධනයත් අපි ඉක්මනට හදිසි කරලා ඒක සංශෝධනය කරලා ඉවරලා ඒකේ අඩුපාඩු තීනවා කියලා ඊට පස්සේ මොනවද කළේ 17 ඉවත් කරලා 18 ගෙනාවා. 18වෙනි සංශෝධනය ගෙනලා මොනවද කළේ? මේ ජනාධිපති කම අහෝසි කරන්න කියපු අය ජීවිත කාලයක්ම ඉන්න 18වෙනි සංශෝධනයක් ගෙනාවා. ඊට පස්සේ අපි 19වෙනි සංශෝධනයක් ගෙනාවා දින 100 තුලදී. දැන් මේ ළඟදී තිබුණ වාද විවාදය තුළ මේ පසුගිය මාස දෙකේදී සමහර අය ඒකේ අඩුපාඩුත් පෙන්වන්න පටන් ගත්තා. 19වෙනි සංශෝධනයේ තියෙන අඩුපාඩු. එනිසා 20වෙනි සංශෝධනයේ තියෙන හරය සමග අපි එකඟ වුණාට මං හිතන්නේ මුළු විවස්ථාවම අපි සංශෝධනය කරන්නට ඕනේ, පිළිවෙලකට සංශෝධනය කළ යුතුයි. මේක මුළු රටටම පිළිගත හැකි විවස්ථාවක් අත්විවරමක් විය යුතුයි. අපි නිවසක් නෙමෙයි දැන් හදන්න ඕනේ. දැන් අපි හදන්න ඕනේ ගොඩනැගිල්ලක්. එනිසා ඒ ගොඩනැගිල්ලට හොඳ අත්විවරමක් දමන්නට ඕනේ. In the Mahinda Chintan of 2005, in page 97 of the English version, the former president said, "I expect to present a constitution that will propose the abolition of the executive presidency and to provide solutions to other issues confronting the country." This is what Mahinda Rajapaksa in 2005 proposed, the abolition of the executive presidency. In the interim, he said, "I propose to present a constitutional amendment through which the executive president will be made answerable to parliament by virtue of holding such office. To endorse the responsibility that the president has to parliament, I will attend parliament once a month." These were all very good intentions. But where did these intentions actually lead? In 2005, Mahinda Chintane, Mahinda Rajapaksa, kiyenawa mama me vidhayaka janadhipati dureya අහෝසි කරනවා. ඒක අහෝසි කරන්න කල්යත්ම මම මොනවද කරන්නේ? ඉක්මනට පාර්ලිමේන්තුවට සංශෝධනයක් ඉදිරිපත් කරනවා. විධායක ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ කියලා. ඒ වගේම 2010 නැවතත් ඡන්දය ඉල්ලනකොට මේක ඇවිල්ලා මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් කරනවා ජනාධිපති ධූරය බාරකාර ධූරයක් බවට හරවනවා කියලා මෙතන සඳහන් කළා. විධායක ජනාධිපති ධූරයේ බලතල පරිහරණය කිරීමේදී මම ඉතා ප්‍රවේශම්කාරී වූයෙමි. අතීතයේදී විධායක ජනාධිපති ධූරයේ යොදා ගන්නා ලද්දේ මැතිවරණ කල් දැමීමට, මැතිනවරණ වලින් පත් වූ ආණ්ඩු පෙරලා දැමීමට, අධිකරණයට බාධා කිරීමට මෙන්න කියන දේවල් මහින්ද රාජපක්ෂ 2010 මහින්ද චින්තනය ඉදිරි දැක්මේ. අධිකරණයට බාධා දැම්මලු මේ විධායක ජනාධිපතිකම කියලා. මේකේ කාලය යන්න ඉස්සලා මේ රටේ අග්‍ර විනිශ්චකරුව අනිත්‍යානුකූලව නිරබල දැන් මසිරාණි බණ්ඩාරනායකව ඔය පුටුවේ ඉඳගත්තාම ඔහොම තමයි වෙන්නේ. ඔය පුටුවේ ඉඳගත්තාම එක පුද්ගලයකට බලය වැඩි වුණාම ওই වගේ දේවල් සිදු වෙනවා. ඊට පස්සේ සඳහන් කරනවා පක්ෂ තහනම් කිරීමට මේක පාවිච්චි කරලා තිනවා. උද්ඝෝෂණය මර්ධනය කිරීමට, ඝාතන සංස්කෘතියකට රටගෙන යෑමට. ඝාතන සංස්කෘතිය ගැන අපි කියන්නට ඕනේ නැහැ. අපිට අමතක වෙන්නේ නැහැ කවදාවත්. ඒ අඳුරු යුගය අපිට අමතක වෙන්නේ නැහැ. මාධ්‍යවේදීන් ඝාතනය කළපු ආකාරය. දකුණගා මාධ්‍යවේදීන් ඝාතනය වුණා. ඊට වැඩි සංඛ්‍යාවක් උතුරේ ඝාතනය වුණා මාධ්‍යවේදීන් ඒ කාලය තුලදී. ඒ වගේම අහිංසක මිනිස්සු ඝාතනය කරපු කාලේ අපි අමතක කරන්නේ නැහැ. අපරාධකාරු රැකීමට සහ ජාවාරම්කරුවන්ට සහන ලබා දීමට රට පාවා දෙන ගිවිසුම ඇති කිරීමට. ඉතින් අධිකරණයට වග කියන විවස්ථා සම්පාදනයක් විධායකයක් අධිකරණයට එකිනෙකට ගැටෙන එකක් ලෙසින් නොව සහජීවනයෙන් බැඳුන එක රාජ්‍ය කොටසක් බවට තවදුරටත් අවධානය කරන බාරකාර ධූරත්වයක් බවට විධායක ජනාධිපති ධූරය පත් කරනවා කියලා කියනවා. ඊට පස්සේ 2015 වෙනවා.
Order please, point of order. Honorable
Deputy Speaker, is there investigation going on about what happened in the Parliament on the 15th?
Yes, there is. There is a committee appointed. Yes.
One of the members who were involved in that incident, the person who put Miriskudu, just came into the chamber. So is there a duty on the parliament?
No, there is no final decision on this. So until the decision is taken, they can come in as members of parliament.
Okay, thank you.
Honorable Ranveer Wickremesinghe.
Oh, ඉතින් මෙතන ඊට පස්සේ කියනවා 2015 දී ලෝව දිනන මග ගැන කතා කරනකොට කියනවා මේක ආයෙත් බලනවලු 1978 තිබුණ විවස්ථාව ප්‍රශ්න කරලා ඒක සංශෝධනය කරන්න බලනවා පවතින විධායක ජනාධිපති ක්‍රමය මැතිවරණ ක්‍රමය නීති ආධිපත්‍ය සහ යහපාලනය වැනි ක්ෂේත්‍ර සියල්ලක්ම නව විවස්ථාවෙන් ආවරණය කරමි කියලා කියනවා දැන් මේක එතුමා කිව්වේ ඔහුගේ ලොහ දිනන මගේ නමුත් 2010 දීම හරිද මේක මේ පත් වුණාට පස්සේ මෛත්‍රීපාල සිරිසේන 2010 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හැටියට සඳහන් කරනවා In the light of the extraordinary victory achieved by President Mahinda Rajapaksa at Tuesday's poll, the abolition of the executive presidency could not be a panacea for all ills as claimed by the UNP-JVP combined. It was a mandate to continue with the existing presidential system of governance. Maithripala Sirisena, Eda Sri Lanka Nidhas Pakshaye, මහලේකම් හැටියට 2010 මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති වුණාට පස්සේ කියනවා නෑ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බෑ අපි අපිට දැන් ඡන්දේ දීලා තියෙන එක කරගෙන යන්න කියලා ඇත්තටම මැතිවරණ ප්‍රකාශයේ තියෙන එකේ අනිත් පැත්ත මේ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනේ කියන එක ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපති හැටියට හරිද සර්වපාක්ෂික නියෝජන කමිටුව APRC All Party Representatives Committee එක පත් කරනවා ජූලි මාසයේ 2006 11 වෙනිදා පත් කරනවා ඒක පත් කරලා ඒකේ විශේෂඥයන්ගේ වාර්තාව දෙනවා විශේෂඥ 17න් 11ක වාර්තාවේ සඳහන් කරනවා right we recommend that the executive actions of the president be subject to judicial review That a constitutional court be established outside the main court system. That the emergency powers of the president or the provinces be subject to judicial and parliamentary control. A second chamber of parliament consisting of provincial representatives be established, so forth and so on. ඉතින් මම මොනවද මෙතනින් කියන්න හදන්නේ? ජනාධිපති වර්ණයට ඉන්නකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, මෙතුමන්ල ඔක්කොම කිව්වේ අපි මේක අහෝසි කරනවා කියන තැනට තමයි මෙතුමන්ල සියලු දෙනාම ආවේ. මෛත්‍රීපාල සේනානායක මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් කියන මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කළා. වසර 20ක් තිස්සේ එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට නොහැකි වීම අත්ප ලද බලවත් පරාජයකි. එය තවදුරටත් ප්‍රමාද කළ නොහැක. මෛත්‍රීපාල සිරිසේන අපේක්ෂකතුමා කියන දේ මේක ප්‍රමාද කරන්න බෑ කියලා සඳහන් කරනවා ඊට පස්සේ සඳහන් කරනවා විධායක ජනාධිපති ධූරය වෙනස් කිරීමට ජනාධිපතිරයාට පාර්ලිමේන්තු සහයෝගය අවශ්‍යයි ඒ දැනට පවතින අට්ටොනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට අලුතෙන් කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වනවා කියලා මේ පොතේම කියනවා නියෝජ්‍ය කතානායකතුමනි විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම සඳහා මා විසින් පසුබිම් කරගෙන ලබන්නේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ප්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ විසින් ඇති කරගෙන තිබෙන විධායක ජනාධිපති ධූරය අහෝස කිරීම සඳහා වූ එකඟත්වය කියලා සඳහන් කරනවා අපේ පෝජි අපේ මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේගෙන ගිය ඒ සටනත් ඔය විධායක ජනාධිපති ක්‍රමේ තියෙන අත්නෝමතික බලතල වෙනස් කරන්න. ඉතින් අපිට දැන් වෙලා තියෙන්නේ මේ ගොඩනැගිල්ල හදන්න අතිවාරම දාන එක. දැන් මේක මං හිතන්නේ 20 වෙනි සංශෝධනයක් ගෙනල්ලා විතරක් කරන්නට බෑ. මේ පාර්ලිමේන්තුව තුල අපි දීර්ඝ වැඩපිළිවෙලක යෙදී සිටිනවා. හැම පක්ෂයක්ම එකතු වෙලා ඒකට අපි කොමිටු 7ක් පත් කළා ඒකේ වාර්තාවක් ලැබුණා ඒ වගේම අපිට ස්ටියරින් කමිටි එකේ ඒ වාර්තාව ඊට පස්සේ දැන් ඊළඟට තියෙන පියවර ඇවිල්ලා ස්ටියරින් කමිටි එකේ වාර්තාව පාර්ලිමේන්තුවේ වාද විවාද කරන්න ඉන්පසුව තියෙන්නේ ඊට පස්සේ හදන්න යම් කිසි සැකසුමක් හදන්න පනත් කෙටුම්පතක් හදන්න. ඒ පනත් කෙටුම්පත අපි වාද විවාද කරන්න ඕනේ. අද වෙන්නේ හුඟක් වෙලාවට ගිහිලා කතාවල් හදනවා. රට බෙදනවා වෙන මොකක් හරි කරනවා එක එක කතාවල් හදලා ජනතාව අතර යක පතුරවලා කොහොම හරි මේ ගොඩනගන්න හඳ අත්විවාරම විනාශ කරන වෑයමක තමයි සිටින්නේ. ඒ විතරක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා පළාත් සභාවල් වල 2016 අගස්තු මාසයේ සම්මේලනයක් තිබුණා. මේ සෑම පළාත් සභාවක මේක පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරු ඒ වගේම ඒවවල ලේකම්වරු පළාත් සභාවේ ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරීන් ප්‍රධාන නීති නිලධාරීන් සියලු දෙනාම සම්බන්ධ වුණා. ඒකෙදී මධ්‍යම පළාත් සභාවෙන් කිව්වා අපිට අවශ්‍යයි තවත් විමධ්‍යගත බලතල අවශ්‍යයි කියලා. අපිට ඕනේ බලතල බදු දාන්නත් බලතල. මේක උතුරේය නෙමෙයි මේ කියන්නේ. ලංකාවේ මේ මධ්‍යම ප්‍රදේශ පළාත් සභාව මේක කියන්නේ. අපිට බදුත් අවශ්‍යයි කියලා. ඒ වගේ අපිට තීරණය දෙන්න තවත් අපිට තීරණ ගන්න හැකියාව දෙන්න අපිට මේ කොන්කරන්ට් ලිස්ට් එක සමගාමීව තියෙන ලයිස්තු අයින් කරලා අපිට ලයිස්තුවක් දෙන්න පළාත් සභාවට, මධ්‍යම රජයේ ලයිස්තුව තියාගන්න අපිට වැඩ කරගෙන යන්න අවස්ථාව දෙන්න කියලා. දකුණු පළාත් සභාවත් කියනවා ඒ රපොත්තුවේ දිහා බලපුවාම අපිටත් ඕනේ පනත් සෑදීමේ බලතල ඕනේ කියලා දකුණු පළාත් සභාව ලංකාවේ කියනවා. මේක අපිට දෙන්න අපි දන්නවා මේක කොහොමද කරන්න කියලා. හැම එකක්ම ඔය ශ්‍රීජාවර්ධනපුර තියෙන පාර්ලිමේන්තුවෙම තීරණය කරන්න ඕනේ නැහැ කියලා. මේ කියන්නේ දකුණේ පළාත් සභාව. දැන් මේක වුණේ 2016 ඒ සම්මේලනේ ඒ අය විසින් තිබුණ ලද සම්මේලනයකදී මේක සඳහන් කරා. හැම පළාත් සභාවක්ම මේකට සහභාගී වුණා. දැන් මෙතන තියෙන මූලධර්මය මේකයි. නියෝජ්‍ය කතානායකතුමනි, මෙතන තියෙන මූලධර්මය ඇවිල්ලා හැම එකක්ම මධ්‍යම රජය තීරණය කරන්න ඕනේ නැහැ. එතකොට මලගයක් වුණාම හරිද, මලගයක් වුණාම මරණ සාධාරණ සමිතිය මධ්‍යම රජය පාලනය කරන්න ඕනේ නැහැ. අද මේ රටේ මරණ සාධාරණ සමිති කොච්චර තියෙනවද, කොච්චර හොඳට ඒවා පාලනය වෙනවද, කොච්චර හොඳ තීරණ ඒවා වලින් ගන්නවද, ඒවා අපි පාලනය කරන්න ඕනේ නැහැ. මෙතන තියෙන එක ඇවිල්ලා මේකට කියනවා ඉංග්‍රීසියෙන් කියනවාද subsidiarity principle. ඒ කියන්නේ මිනිස්සුන්ට සමීපතම ආයතනය ඒ අයගේ එදිනෙදා ජීවිතයට ගන්න තියෙන විසඳුම්, හොයාගන්න තියෙන විසඳුම් තීරණ ඒ අයට බාර දෙන්න කියන දේශපාලන න්‍යාය තමයි මේකේ තියෙන්නේ. ඉතින් මරණාධාර සමිතියක උදාහරණයක්. එතකොට කුණු කසල එකතු කරනවද, සතිය කොයි දවසේද එකතු කරන්නේ, කී වතාවක් සතියකට එකතු කරනවද? මධ්‍යම රජය මොකටද ඒවා ගන්නේ? ඒවා එතන තියෙන නගර සභාවල් නැත්නම් ඒ ප්‍රාදේශීය සභාවල් වල මට්ටමින් ඒවා තීරණය කරන්න පුළුවන්. නමුත් කුණු කසල කළමනා කිරීම, ඉවත් කිරීම මේ රට හැමෝටම බලපානවා. ඇයි ඒක හැමෝටම බලපාන්න ඕනේ? මොකද ඒක පරිසරය පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් ඒක අපිට තියාගන්නට පුළුවන්. ඉතින් අපි ඒක තියාගන්නට අවශ්‍යයි. ඉතින් මේ බලය බෙදීමේදී බිල්ලෝ හදලා වැඩක් නැහැ. අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඊළඟ පියවරට යන්න ඕනේ කෙටුම්පතක් ඉදිරිපත් කරලා ඒ කෙටුම්පත වාද විවාද කරන්න ඕනේ. අපි මේක හදිස්සියෙන් කරන්න හොඳ නැහැ. අපි මේක හංගල කරන්න බෑ. අපි මේක විවෘතව කරන්න ඕනේ. අපි මේ ගොඩනැගිල්ල හදන්න ඕනේ ඔක්කොම නට තෙමෙන්නේ නැතුව ඇතුලේ ඉන්න, අවුවේ වැස්සේ එළියේ ඉන්න නෙමෙයි. සමහර අය ඇතුලේ අපි වගේ, සමහර අය අවුවේ වැස්සේ මේ රටේ සමහර පුරවැසියෝ තාම ඉන්නේ එළියේ. හැමෝටම මේ ගොඩනැගිල්ල ඇතුළට එන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම ව්‍යවස්ථාවක් තමයි හදන්නට ඕනේ. එතකොට නියෝජ්‍ය කතානායකතුමනි, මේ මේකේ තියෙන බලය විමධ්‍යගත ගැනීම විතරක් නෙමෙයි, මේකේ තව දේවල් තියෙනවා ඇතුල් කරන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් නියෝජ්‍ය කතානායකතුමනි, කැබිනට් මණ්ඩල ගැන කතා කළොත් හරිද, දැන් 19 වෙනි සංශෝධනය තියෙනවා, කැබිනට් මණ්ඩලෙ ඉන්න ඕනේ 30යි කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා සභාගාණ්ඩුවක් හදාගත්තොත් 45ක් හරි කීයක් හරි ඉන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඉතින් ඇත්තටම අපිට බලන්න ඕනේ රටට මොනවද අවශ්‍ය කියන එකයි බලන්නට ඕනේ. දැන් ඊතර කැබිනට් මණ්ඩලයේ සංයුතිය අලුත් විවස්ථාවේ ගලෙන් තනන්න ඕනේ 30. අද මම මේ කතා කරන අවස්ථාවේදී සාගච්ඡාවල් යනවා ඇති මේක වැඩි කරගන්න පුළුවන් නම් මේක 45ක් කරගන්න 2013 දී ජම්බෝ කැබිනට් එකක් හැදුවා. ඒ ජම්බෝ කැබිනට් එකේ ඇමතිවරු 67ක් හිටියා. ජම්බෝ කැබිනට් එකේ ජනාධිපතිතුමා හිටියා, අගමැතිතුමා හිටියා, DM ජයරත්න මැතිතුමා හිටියා. එතකොට ජේෂ්ඨ ඇමතිවරු 10ක් හිටියා. ඊට පස්සේ තව 28ක් දැම්මා. නියෝජ්‍ය ඇමතිවරු 28ක් දැම්මා. ඊට පස්සේ තව දෙන්නෙක්ව නම් කළා. ප්‍රොජෙක්ට් මිනිස්ටර්ස්ලා කියලා තව දෙන්නෙක්ව නම් කළා. ඊට පස්සේ මොනවද කළේ? මේක 97කට 225 97කට වැඩි කළා. ඔය සෙල්ලම් තමයි යන්නේ හැමතිස්සෙම පස්ස දොරෙන් යන්නේ ඔය සෙල්ලම්. මේවා අපේ රටේ නායකයන්ට මේ ඉඩකඩ දෙන්නට බැහැ. අවුරුදු 30කට දීලා තිනවා මේ ඉඩකඩ. අපි මේවා ගලින් තනන්න ඕනේ. මේවා අපේ විවස්ථාව තුල තියෙන්න ඕනේ. මේක කුඩා රටක්. මේක අපේ රටට මොකක්ද සුදුසු කියන එක අපි හිතන්නට ඕනේ. නියෝජ්‍ය කතානායකතුමනි, මට මගේ පළවෙනි පත්වීම ලැබෙනකොට නියෝජ්‍ය කතානායකතුමනි හම්බුණා නියෝජ්‍ය ඇමති මහා මාර්ග ආයෝජන ප්‍රවර්ධන හා උසස් අධ්‍යාපනය. ඇත්තටම මහා මාර්ග ආයෝජන ප්‍රවර්ධන හා උසස් අධ්‍යාපනයට ඇත්තටම විද්‍යාත්මක පදනමක් තියෙනවද? අනේ කියන්න, මට විද්‍යාත්මක පදනමක් තියෙනවා නම් මගේ ඉගෙනීම හැටියට නම් මට නකම් මේක විද්‍යාවෙන් එකතු කරගන්නම බැරි වැඩක් වෙලා තියෙන්නේ මෙතන. ඒ වගේ මම මේක පෙන්වන්න දෙන්න හදන්නේ. එතකොට එතන ඩිපාර්ට්මන්ට් ඔෆ් කොමර්ස් එකක් තිබුණා, වාණිජ්‍ය දෙපාර්තමේන්තුව තිබුණා. ඒකෙන් සාමාන්‍යයෙන් කරන්නේ ජාත්‍යන්තර වෙළඳාම, ඒ වගේ වෙළඳාම වගේව මල්ටිලැටරල් ලෙවල් ඇග්‍රීමන්ට්ස් ඒ වගේව කරනවා. දැන් ඒක ගිහිල්ලා ගැසට් එකේ දානකොට දැම්මේ අභ්‍යන්තරව වාණිජ්‍ය තියෙන ආමාත්‍යංශයට. මම මේ උදාහරණ පාවිච්චි කරන්නේ, මගේ මේ කිසි සම්බන්ධයක් නැහැ පුද්ගලයන්ගේ මූණවල් බලලා කතා කරන්න. මම කරුණ ගැන කතා කරන්නේ මෙතන. එතකොට කිසිම පදනමක් නැහැ මේකේ. කිසිම පදනමක් නැහැ. මේ වගේ දේවල් හැමදාම සිදු වෙනවා. මේ වගේ දේවල් විද්‍යාත්මක පදනමක් නොමැති දේවල් හැමතිස්සෙම සිදු වෙනවා. පසුගිය රජයේ නියෝජ්‍ය කතානායකතුමෙනි තිබුණා ආරක්ෂක ආමාත්‍යංශය තිබුණා. ඒක යටතට ගෙනාවා urban development එක. ඒකේ අතරද ගෙනාව නාගරික සංවර්ධනය. මොකක්ද සම්බන්ධය? සම්බන්ධය මොකද්ද නාගරික සංවර්ධනය ආරක්ෂා අතරේ? කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේ දේවල් අපි කළ යුතු නැහැ. ඒ නිසා මට මේ වගේ හුඟක් උදාහරණ තියෙනවා කියන්න. නමුත් කාලය නැති නිසා මම ඒ සියලුම අවසන් කරන්න යනවා. ඒ උදාහරණ සියල්ලටම යන්නේ නැහැ. කාලය නැති නිසා ඒ වලට යන්නේ නැහැ. ඉතින් කතානායක නියෝජ්‍ය කතානායක තුමෙනි, අපි මේක මේ 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 අවස්ථාවේදී වුණත් අපි රට ගැන හිතලා තීරණ ගන්නට ඕනේ. අපි බලාපොරොත්තු වෙනවා මේ පැය 48 තුලදී ජනාධිපතිතුමා අගමැතිතුමාගේ යෝජනාවල් වලට එකතු වෙලා හොඳ ආණ්ඩුවක් පිහිටුවලා, කැබිනට් මණ්ඩලයක් පිහිටුවලා රට ස්ථාවර කරලා රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයි කියන එක මම බලාපොරොත්තු වෙනවා. මම අවසන් කරන්න කැමැති අද ඩේලි මිර පත්‍රයේ KK ස්පෙරේරා කියන විද්වත් මහතා විසින් ලියන ලියුමක් තිබුණා ඒ දෙක පිටුවේදී. ඒකේ ඔහු මෙහෙම එකක් කියනවා. ඔහු කියනවා මොකද්ද ක්‍රමය, එළියට යන ක්‍රමය? It's time to join hands irrespective of race, color, language and religion. We must get together, work together, speak and work together and write together. Go to the people in villages. ඊට පස්සේ මේක මට කියන්න ලැජ්ජයි. මොකද මේක මට විරුද්ධවයි අපිට විරුද්ධවයි කියන දෙයක්. Go to the people in villages. මේක සිවිල් සමාජයෙන් ලියන්නේ. Expose the criminal elements in politics. Expose the lies of these criminals and those who support them. Expose the danger of authoritarianism, which mainly stems from the executive presidency. Train them to say no to politics, no to racism, no to divisions. Bring back rule of law and power back to the people. Revolutionize the political system. අපිට මේ මාස දෙකේදී ජනතාවගේ සහය ලැබුණා. ඒ ජනතාවගෙන් ලැබුණ ඒ සහය, ඒ ජනතාවගෙන් අපිට ලැබුණ ඒ ආධාරය අනුව එදා ලක්ෂ සංඛ්‍යාත සෙනගත් ගාලමුල බෝධරට ආවා. ඒ අයගේ බලාපොරොත්තු කඩ නොකර අපි ඉදිරියට යන්න කැප වෙනවා කියමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.